අපි අද බලාපොරොත්තු වන්නේ පටිච්ච සමුප්පාද ධර්මයේ තුලින් මේ ලෝකයේහි සත්ව පුද්ගල නොවන මින් බැහැර තිබෙන දෙයක් හටගන්න ක්‍රමයක් තියෙනවද කියලා ධර්මානුකූලව හොයලා බලන්ටයි. මේ ලෝකයේ සියලුම දේවල් සංකතයි පටිච්ච සමුප්පන්නයි කියන කාරණේ බුද්ධාමී ඉතා පැහැදිලිව පෙන්ලා තියෙනවා. ඇහැ සංකතයි පටිච්ච සමුප්පන්නයි, ෂේ ධර්මයි වය ධර්මයි. ඒ වගේම රූපය සංකතයි පටිච්ච සමුප්පන්නයි, ෂේ ධර්මයි වය ධර්මයි. කන සංකතයි පටිච්ච සමුප්පන්නයි, ෂේ ධර්මයි වය ධර්මයි. සද්දය සංකතයි පටිච්ච සමුප්පන්නයි, ෂේ ධර්මයි වය ධර්මයි කියලා විදිහට ඇස කන දිව නාසය ශරීරයේ මන රූප සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මේ මම කියන තැනට අයිති වෙන මේ ඇස කන දිව නාසය ශරීරයේ මන කියන කොටසත් මගේ අපේ කියනා වූ තත්වයෙන් අල්ලා ගන්න යන බාහිර ලෝකයට අයිති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන කොටසත් අයිති මේ සියලුම ලෝකයේ මෙයින් පිටස්සර පනවන්න බෑ. ලෝකයට අයිති නම් ඔය තුල පනවන්න පුළුවන්. මෙන්න මේ ලෝකයට අයිති සියල්ලම සංකතයි පටිච්ච සමුප්පන්නයි කියලා පෙන්නනවා. මේදි වැදගත්කමක් තියෙනවා. සංකතයි කිව්වේ මොකද්ද, පටිච්ච සමුප්පන්නයි කිව්වේ මොකද්ද කියන කාරණේ හොඳින් තේරුම් අරගන්න ඕනේ. සංකතයි කියලා කියන වචනයෙන් පෙන්නන්නේ මොකද්ද, ලෝකේ අහම්බෙන් හටගෙන තියෙන සදාතනික වස්තුවක් නැහැ. හේතුවක ඵලයක් වශයෙන් යම් යම් කාල සීමාංගේ ක්‍රියාත්මකගෙන හේතුඵල ක්‍රියාදාමයන් නිසා සකස් වෙච්ච දේවල් තමයි මේ ලෝකේ යම් තැනක දකින්නවා නම්, අහනවා නම්, බලනවා නම්, දැනගන්න තියෙනවා නම්, ලබන්න බලන්න තියෙන්නේ. සකස් වුණ දේවල් සකස් වෙන්නේ න්‍යාය ධර්මයකට අනුවයි. ඉමේ සකස් වෙන්නේ නැහැ. එහෙනම් සකස් වුණ දෙයක් ඇරෙන්න සකස් නොවන දෙයක් මේ ලෝකේ ඇත්තෙත් නැහැ. යමකින් සකස් නොවන නම් කියනවා අසංකතයි කියලා. අසංකත නම් නිවන හැරෙන්න තවත් අසංකත දෙයක් පනවන්න ලෝකේ නැහැ. නිවන කියන්නේ හේතුවේ ඵලයක් වශයෙන් සකස් වෙච්ච දෙයක් නොවන නිසායි අසංකතයි කියන්නේ නිවනට. හේතුවක ඵලයක් වශයෙන් හටගත සියලු දේවල්ම සංකතයි. එහෙනම් අසංකත දෙයක් නිවන හැරෙන්න තව නැහැ කියන එක ධර්මයේ ඉතා පැහැදිලිව පෙන්වා තිබෙනවා. ලෝකේ සකස් වෙලා තියෙනවා කොහොමද සකස් වෙලා තියෙන්නේ? පටිච්ච සමුප්පන්නයි. පටිච්ච සමුප්පන්න කියන වචනේට නොඑක ආකාරයෙන් විග්‍රහ කරන්න පුළුවන්, අර්ථ දෙන්න පුළුවන්. වචනේම තිබෙනවා එක්තරා නිරුක්තියක්. පද නිරුක්තිය කියලා මේකට කියන්නේ මේ කාලේ අහන්න නෑ. මොකද්ද? පටිච්ච සමුප්පාද කියන වචනේ තමයි පටිච්ච සමුප්පාද කියන මේ පදේ හැදිලා තියෙන්නේ. හොඳින් තේරුම් අරගන්න ඕනේ මේවේ අර්ථ. පෙර හෙලාටුවාවල තිබුණා, නමුත් අද හෙලාටුවා නැති නිසා තෝරාගන්න අමාරුයි. යම්කිසි විශේෂ නුවණක් ඇති වෙන්න ඕනේ මේ දහම් පදවල අර්ථ තෝරාගන්න. පහු කාලයක තේරෙයි මේ පදාර්ථ හරිද වැරදිද කියලා හොඳින් විමර්ශනය කරලා බලනකොට. එහෙනම් කැමැත්තට බැඳුනහම තමයි පටි ඉච්ඡ කියන්නේ. ඉච්ඡ කියන්නේ කැමැත්ත, පටි කියන්නේ බැඳෙන ස්වභාවය. කැමැත්තකට බැඳුනහම යම් ධර්මතාවයකට අනුව තම උප්පාද උපත ඊට සමානයි. මෙන්න මේකයි මෙතන පෙන්වන්නේ. දැන් මුළු පටිච්ච සමුප්පාද ධර්මයෙන්ම පෙන්වන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා ලෝක සත්‍යය ඒ දෙයට කැමැත්තෙන් බැඳෙනවා. ඊට සමානව මානසිකත්වයේ ගොඩනගා ගත්තාම ඊට අනුකූලව සමාන උපතක් උට හට ගන්නවා. මෙන්න මේ නිසා සතර ගමන තුල දුක විඳින, සැප විඳින, නැත්නම් සතර ගමනට අයිති වෙන සුගති දුගති කියන දෙයක උප්පත්තියේ අනුකූලව කලින් කල ලෝක සත්‍යය ප්‍රිය කරන මනාප කරන දේ ඇසුරු කරගෙන ඊට අනුකූලව කටයුතු කරලා ඊට සමාන උපත ලබාගෙන යන නිසාම සුගතියක දුගතියක උපත හට ගැනීමෙන් අනන්ත සංසාරයේ පටන් ගෙන සතර ගමන ලෝක සත්‍යයට හැදිලා තියෙනවා. දැන් මේ ලෝක සත්‍යයට හැදිලා තියෙන මේ සතර ගමනේදී මේ ඇස කන දිව නාසය ශරීරයේ මන විතරක්ද පටිච්ච සමුප්පාදව පහළ වෙන්නේ? මේ කාලේ වෙනකොට ඊන් හර දෙයක් තියෙන බවක් පෙන්වන්නේ නැති විදිහටයි පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහයෙන් යන්නේ. මේ විමර්ශනය කරන්ටයි මේ ටික පෙන්වා දෙන්නේ. ධර්මයේ පිළිබඳව මනා විමර්ශනයකදී මේ ටික තේරුම් ගන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඊශ්වරවාදයක් තියෙනවා නම් ඒකත් අර 62ක් මිත්‍යා දෘෂ්ටි වලින් එකක්. අස්වාභාවිකව අහේතුක වාදයකින් ලෝක හැදුනා නම් හේතුවක් නැහැ කියනවා නම් ඒකත් අර 62ක් මිත්‍යා දෘෂ්ටි වලින් එකක්. මේ ලෝකෙ නිර්මාණවාදයක් එවන් ආකාරයෙන් හෝ ගතන හේතු නැතුව යම් කෙනෙක්ගේ මාර්ගයට ඉඳ තියලා හෝ දෙවියෙක් කළා බමෙක් කළා ආදි වශයෙන් හෝ එවන් නිර්මාණවාදයක් තියෙනවා නම් ඒකත් අර 62ක් මිත්‍යා දෘෂ්ටි වලින් එකට වැටෙනවා. එහෙනම් අපි අද දැනගන්න ඕනේ එවන් මිත්‍යා දෘෂ්ටියකට නොවැටෙන හේතුඵල වාදයකින් මේ ලෝකෙ හැදෙන ආකාරය, ඒ වගේම ලෝකයේ පටිච්ච සමුප්පාද චක්‍රයට සම්බන්ධ වෙන ආකාරයත් හොයාගන්න. දැන් මෙතෙන්දී අපි දකින්න ඕනේ ජරා මරණ විග්‍රහ වෙනකොට ඒ තැනට ඔබින විදිහටයි මේක විග්‍රහ වෙන්නේ. මූල සිද්ධාන්තයක් තියෙනවා ජාතිපත්‍ය ජරා මරණ. හැබැයි ওই ජාතිපත්‍ය ජරා මරණං කියන එක සත්ව පැවැත්මක් විග්‍රහ කරන්න යන ගොඩනැගෙනකොට තමයි ජරාවයි මරණයයි දෙකේදී මේ ශරීරයේ ඇඟ දිරායාමක් ඒ වගේම ඉන්ද්‍රියන්ගේ විපරිණාමයට පත්වීමක් ඒ වගේම හැම රැලි වැටීමක් කෙස් ඉදීමක් ලොම් පැසීමක් මේ ආදි වශයෙන් ජරාව පෙන්වන්නේ. එබඳු වන්නා වූ ශාරීරික මරණය විග්‍රහ කරනකොට තමයි ඒ ජරා ඒ ආකාරයෙන් ගිහිල්ලා චුති, චවනතා, වේදෝ, අන්තරදානං, මච්චු මරණං, කලේබ රස නික්කේප්පෝ ආදි වශයෙන් මරණය මෙන්න මේකයි කියලා පෙන්වන්නේ. හැබැයි ওই ටික පෙන්වන්නේ පටිච්ච සමුප්පාද චක්‍රය තුලින් සත්වයේ ජීවත් වෙලා හිටන් මැරිලා ගිහිල්ලා නැවත වාරයක් උපතක් ලබන්න මඟ පෑදෙන චක්‍රයක් තියෙනවා. මෙන්න මේ චක්‍ර විග්‍රහයේ දෙන ආකාරය තමයි ඊට. ඔය පමණක් නෙවෙයි තියෙන්නේ. දැන් චිත්තක්ෂණයක ජරාවක් තියෙනවා, මරණයක් තියෙනවා. හැබැයි චිත්තක්ෂණයේ ජරාව පෙන්වන තැනකදී හැමරැලි වැටීමක්, කේසිදීමක්, හම්පැහිීමක් පෙන්වන්න විදියක් නැහැ. නමුත් ඒක පරිච්ඡේදපාදී විභංග ප්‍රකරණයේ හොඳට විග්‍රහ කරලා තියෙනවා. එක එක චිත්තක්ෂණෙන් චිත්තක්ෂණයටත් උපාදිතී මඟ කියන අවස්ථා තුනත් පරිච්ඡේදපන්නව ක්‍රියාත්මක වෙන හැටි. එනම් මේ පටිච්චසමුප්පාද චක්‍ර හතරක් හතර ආකාරයකින් ඊටාම කුඩා වස්තුවේ පටන්ගෙන ඊටා විශාල වස්තුවට යනකන් ක්‍රියාත්මක කියන සියුම් ක්‍රමයක් තියෙනවා. ඒ නිසා තේරුම් ගන්න ඕනේ පෙරදී කිව්වා එන්දෙන්ට ගැඹුරුයි, මහා සාගරයට බහින්ද බහින්ද ගැඹුරුයි වාගේ මේ පටිච්චසමුප්පාදයේ ඉස්සෙල්ලාම අරගත්තේ එක්තරා පුංචි කොටසකින් පමණයි. මේ පුංචි කොටසෙන් දේශනා කරපු පටිච්චසමුප්පාදයේ 16 ආකාරයක විග්‍රහයකින් ක්‍රියාත්මක වෙනවා. වැඩිපුර විග්‍රහ කරනොත් පැටලෙන්නත් පුළුවන්, හිරවෙන්නත් පුළුවන්. නමුත් එහෙම එකක් තියෙන බව පෙන්වන්නට පෙන්වා දෙන්නම් කෙටියෙන්. හේතු පරිච්ඡසමුප්පාදයේ, සත්‍ය පරිච්ඡසමුප්පාදයේ. ඒ වගේම සම්පහිත පරිච්ඡසමුප්පාදයේ, අඤ්ඤමඤ්ඤ පරිච්ඡසමුප්පාදයේ කියන. මෙන්න මේ සතර ආකාරයක පරිච්ඡසමුප්පාද චක්‍රවලින් මේ කියන්නා වූ ක්‍රියාවලිය සිද්ධ වෙනවා එකක්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ පරිච්ඡසමුප්පාද හතර ක්‍රියාත්මක කියන ඊටා සියුම් තැනකින් ආරම්භ වෙලා වැඩුණු ඒ රූප ධාතුව නැත්නම් නාම ධාතුව වැඩුණු අවස්ථාවට එන උට හතර ආකාරයකින් ක්‍රියාත්මකයි එක වැඩින්නේ. මේක තේරුම් ගන්නට ඊටාම කෙටියෙන් පෙන්වා දෙන්නම්. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං. මේ කාරණේ පින්නේ කුමක්ද? මෙන්න මේ කියන්නා වූ පත්‍ය පරිච්ඡ සමුප්පාදේ. ඊළඟට තියෙනවා හේතු පරිච්ඡ සමුප්පාදේ. අවිද්‍යා පත්‍ය සංඛාර, අවිද්‍යා පත්‍ය සංඛාරෝ, අවිද්‍යා හේතුක සංඛාර පත්‍ය විඥානං, සංඛාර හේතුකං විඥාන පත්‍ය නාම රූපං, විඥාන හේතුකං නාම රූප පත්‍ය සලායතනං, නාම රූප හේතුකං සලායතන පත්‍ය පස්සෝ සලායතන හේතුකෝ, පස පත්‍ය වේදනා පස හේතුකා, වේදනා පත්‍ය තණ්හා, වේදනා හේතුකා තණ්හා පත්‍ය උපාදානං, තණ්හා හේතුකං උපාදාන පත්‍ය භව, උපාදාන හේතුකෝ භව පත්‍ය ජාති, භව හේතු භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ. මේ ආකාරයෙන් හේතු පටිච්චසම උපාදයේ ක්‍රියාත්මක වෙනවා. ඒතර එකින් එක කෙටියෙන් විග්‍රහ කරලා දෙන්න, පසුව විග්‍රහ කරගන්න. සම්පහිත පටිච්චසම උපාදයේ නම් පටිච්චසම උපාදයක් තියෙනවා. අවිද්‍යා පත්‍ය සංඛාරා, අවිද්‍යා සම්පහිත සංකාර පත්‍ය විඥාන, සංකාර සම්පයුත්තං විඥාන පත්‍ය නාම රූපං, විඥාන සම්පයුත්තං නාම රූප පත්‍ය සලායතනං, නාම රූප සම්පයුත්තං සලායතන පත්‍ය පස්සෝ සලායතන සම්පයුත්තෝ, පස පත්‍ය වේදනා, පස සම්පයුත්තා වේදනා පත්‍ය තණ්හා, වේදනා සම්පයුත්තා තණ්හා පත්‍ය උපාදානං, තණ්හා සම්පයුත්තං උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං. මේ තව ක්‍රමයක් සමගී දෙන හැටි. තව එකක් තියෙනවා එකින් එක ප්‍රත්‍ය වෙලා පටිච්චසමුප්පාදයට අනුකූලව මේ පැවැත්ම වැඩෙන ආකාරය. අවිද්‍යා පත්‍ය සංඛාරෝ, අවිද්‍යා පත්‍ය සංඛාරෝ, සංඛාර පත්‍ය අපි අවිද්‍යා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය අපි සංඛාරා, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය අපි විඥානං, නාම රූප පත්‍ය සලායතනං, සලායතන පත්‍ය අපි නාම රූපං, සලායතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය අපි සලායතනං, පස පත්‍ය වේදනා, වේදනා පත්‍ය අපි පස්සෝ, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය අපි වේදනා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය අපි තණ්හා, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ. මේ සමගයේ දෙන ආකාරය මෙයා පහු වේලාවක විග්‍රහ කරලා දෙන්න අහන්නවත් නැති නිසා මේ පරිච්ඡසමුප්පාද චක්‍ර ටික ගැන මේ පොඩ්ඩක් කියා දුන්නේ. ඒ වගේම දකින්න තියෙනවා තවත් එක චක්‍රයක් ගොඩනැගෙනකොට ඔය කියන්නේ හතරවෙනි අවස්ථාවට ගොඩනැගෙන චක්‍රය තමයි අපි විග්‍රහ කළේ. ඔය ආකාරයෙන්ම චක්‍ර තුනක් ක්‍රියාත්මක වෙනවා. මුලින් ආරම්භයේ පටන් ගන්න පරිච්ඡසමුප්පාදයක් මනස මුල් කරගෙන ආරම්භ වෙනවා. ඒ මෝඩලා ගියාට පස්සේ තමයි ඔය කියනවා පරිච්ඡසමුප්පාද චක්‍රේ ක්‍රියාත්මකලා ලෝකයක් විද්‍යාමාන වෙන්න පටන් ගන්න. බොහොම ගැඹුරුයි. ඒ ගැඹුරු හරියක් නිසා අපි ඔය ටික වයින් පෙන්ලා දුන්නේ. පසු කාලෙක වැඩිපුර විග්‍රහයක් අද අවස්ථාවක පෙන්ලා දෙන්න. අපි දැන් දකින්න ඕනේ මෙහෙම දෙයක්. එහෙනම් මේ කියන වචන වලින් පෙන්නපු අදහස අපි ඉස්සෙල්ලා කිව්වා සාගරයක් වන් පටිච්චසමුප්පාදයේ තුල ඒ පටිච්චසම්පන්න ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ඒ දේට අනුකූලව ඒ ಜಾති ගොඩනැගෙන පටිච්චසමුප්පාදයේ ඒ තුලින් දැනගන්න. හැබැයි සිද්ධාන්තයේ ඕකයි ඔය සිද්ධාන්තයේ පෙන්නපු වචන වල විවිධාකාර අර්ථ තියෙනවා ඒ තැනට ඔබින විදිහට. ඕක දකින්න ඕනේ. එහෙනම් අපි දකින්නවා ජරා මරණ කිව්වහම ජරා මරණ විවිධාකාරයි. මිනිස් ජරාවක් මිනිස් මරණයක් දකින්නේ මිනිස් ජාතියක් පහළ වෙන්න ඕනේ. මළු ජරාවක් මළු මරණයක් දකින්නේ මළු ජාතියක් පහළ වෙන්න ඕනේ. හරක් ජරාවක් හරක් මරණයක් දකින්නේ හරක් ජාතියක් පහළ වෙන්න ඕනේ. නැත්නම් ගහක ජරාවක් ගහක මරණයක් දකින්නේ ගස් ජාති පහළ වෙන්න ඕනේ. ඒ ගස් ජාතිය පහළ වුණාම ඒ ගස් ජාතියට උරුම ජරාවක් සහ මරණයක් ඒ පහළ වෙච්ච නිසා පහළ වෙනවා. මේක නිසා ලෝකේ තියෙන සියලුම දේක ජරා මරණ අයිති ඒ ජාති පහළ වෙච්ච නිසා. දැන් අපි දකින්න ඕනේ ওই තුලින් එක ක්‍රමයකින් ගාහක පරිච්ඡ සමුපාදයේ විග්‍රහ කරලා පෙන්නන්න එකින් එකට එන හැටි. යම් කිසි ගසක් අරගෙන අපි ගසේ කොටසක් අරගත්තා නම් මලක්. මල කියන්නේ ಜಾතිය, මල් ಜಾති. දැන් අපි දකින්න ඕනේ. පර වෙලා තියෙන මල් අපිට පේනවා. දිරකඩ වෙලා යන මලුත් පේනවා. දැන් ඒකට පිපුණ මල කියන්න බෑ. පිපුණ මලේ අවස්ථාව ඉක්ම ගිහිල්ලා ක්‍රමක්‍රමයෙන් ජරාවටපත් වුණා. පර වෙන්න පටන් ගත්තා. මැරලා ගියා මල. දැන් පර මල. ඉතල පිපුණ මල කියන එක ඉවරයි. අන්න දැන් ඒක ජරා මරණ මලක ජරා මරණ දකින්න නම් මල් ಜಾති පහළ වෙන්න ඕනේ. ඒ කියන්නේ සත්‍යයේ සීමා කරපු නැති පරිච්ඡසමුප්පාදයක් මුළු ලෝකෙම දකින්න පුළුවන් පරිච්ඡසමුප්පන්න කියේ මේ ක්‍රමයටයි. එහෙනම් මොකද්ද සිද්ධාන්තයේ භවපත්‍යා ಜಾති? මෙතන භව කියනකොට අර කාම භව, රූප භව, අරූප භව ආදී වශයෙන් ගත්ත සත්‍යයේ විග්‍රහ කරන භව නෙමෙයි ගන්නෙ. එහෙනම් භව කියන එකේ මූල ධර්මයක් තියෙනවා මොකද්ද? නිර්මාණාත්මක ශක්තිය. නිර්මාණාත්මක ශක්ති විශේෂයක් තියෙනවා. මෙන්න මේකයි භව කිව්වේ කියලා කිව්ව මූල ධර්මයේ අන්න ඒක තමයි වචනේ මූල අර්ථය. එහෙනම් මොකද්ද මෙතන මලක් නිර්මාණය කරන්න අවශ්‍ය ශක්තියක් තියෙනවා. ඒ ශක්තියක් නොති වුණා නම් ලෝකේ මලක් හැදෙන්න විදිහක් නැහැ. මලක මොනවද තියෙන්නේ? ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව කියන පත් ජල ගිනිසුරන් කියන හතරේ යම්කිසි සංකල්පණයකින් සකස් වෙච්ච මෙන්න මෙහිම ධාතු හතරක් එක් වෙන්න ඕනේ. ඒ ධාතු හතර යම් මලක හටාවට එක්ුණොත් තමයි මල් ජාතියක් විද්‍යාමාන වෙන්නේ. එහෙනම් මල් ජාතියේ මේ ධාතු හතර පරිවර්තනය කරන්නේ සකස් කරන්නේ මොන බලවේගයකින්ද? අන්න ඒ බලවේගයට කියනවා භවය. අන්න මලට තියෙන භව. භවපත්‍ය ජාති. එහෙනම් මලට උපාදානය මොකද්ද? අපි ඉස්සෙල්ලා කිව්වා ගින්නට අර දර උපාදාන වුණා. බුදුරන් වහන්සේම දේශනා කරපු තැනක් තියෙනවා. එහෙනම් හිත හා සම්බන්ධ එකක් නෙමෙයි උපාදාන කියන්නේ වෙන දෙයක් තියෙනවා කියලා පෙන්නනවා. ඒ වගේ උදයන් ගිනිසොටුවට කුලඟ උපාදානයි කියලා පෙන්නනවා. අන්න එතන පෙන්නේ හිතක් හා සම්බන්ධ දෙයක් නෙමෙයි. ඒ වගේ මෙතනක් තියෙනවා මේ නිර්මාණාත්මක බවට උපාදාන වීත්තක්. මොනවද උපාදාන වෙන්න ඕනේ? යමක් නිර්මාණය වෙන්න ගත්තේ මොනවද? ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ධාතු හතරට අයිති දේවල් සම්මිශ්‍රණයක් වෙලා ආසන්නයට ඇදලා ඉන්න ඕනේ. ආසන්නයේ පිහිටන්න ඕනේ. මල කියන්නේ නැත්නම් මල් පොහොට්ටුව ආසන්නයට ඇදලා ඉන්න ඕනේ. උපාදාන වුණාම උපදින්නේ අන්න නිර්මාණාත්මකවට අවශ්‍ය දේ හම්බ වුණා. ඒකේ නිර්මාණාත්මක ක්‍රියාවලිය නිසා මල පිපුණා. අන්න මල් ජාතිය හටගත්ත හැටි. එහෙනම් මොකද වෙන්නේ? මේ උපාදානය කොහොමද ඊළඟ සිද්ධාන්තයේ තණ්හාපත්‍ය උපාදාන. තණ්හා වෙන නිසා තණ්හා කියලා වචනේ අර්ථයක් කිව්වා. කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා ආදී වශයෙන් ඒක ලෝක පැවැත්මට වෙන් කරලා ගත්තොත් තමයි ඒ තණ්හා වීම කාම තණ්හා, රූප තණ්හා, අරූප තණ්හා වෙන සත්ව පැවැත්මට. තණ්හා වෙන අර්ථයෙන් අරගන්නවා. එහෙනම් මලී පැවැත්ම සකස් වෙන්න මොනවද අවශ්‍ය වෙන්නේ? අන්න ඒකට අවශ්‍ය කියන ධාතු හතර සංකල්පනයක් වෙලා එතෙන්ට එන්ටනම් ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ධාතු හතර වෙනම තිබුණොත් බෑ. ඒවා ඔක්කොම ඒ තැනට හාවෙන්න ඕනේ. හාවෙලා හිටන් ඕජස භවයටපත් වෙන ඔය ගහතුලින්. ඒකයි මල් ලටුවෙන් ඇදලා එන්නේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? ඒ මල් ලටුවෙන් ගිහිල්ලා කැකුල තියෙන තැනට ආපුවා තමයි පිටි වලට අවශ්‍ය සතර ධාතු පිටි වලට සම්බන්ධ වෙන්නේ. ඒ ආකාරයෙන් නිර්මාණය වෙලා නිර්මාණාත්මකවයි මල් ಜಾති හටගන්නේ. එහෙනම් මල් ಜಾතියක් හට ගැනීමට භව උනායි නිර්මාණාත්මක ශක්තිය. ඒකේ උපාදාන වශයෙන් ඒකේ ඇදිලා ආවා සතර මහා භූතයන්ගෙන් හටගත්ත ඕජස. තණ්හා වශයෙන් සකස් වෙලා ඒ තන්නේ ආ උනා සතර මහා භූත සකස් වෙලා ආවා. එහෙනම් මොකෙන්ද වෙන්නේ? වේදනාපච්චයා තණ්හා. එතන හිදෙනවට නෙමෙයි කිව්වේ. ඒ වගේම අපිට දැන් ආස්වාදයෙන් පමණක් නෙමෙයි කිව්වේ. වීමක් ධනවන අර්ථයෙන් වේදනා කියනවා. මොකද්ද උනේ? ධාතු හතර විදිහට තිබුණා නම් ඒක වෙන්නේ නැහැ. ඒක උස්ස ද්‍රව්‍යයක් බවට පත්වීම වුණා කොතනින්ද? මුල් වලට ඇදලා ගැනීමට අවශ්‍ය කරන්න ආ විදිහට සකස් වුණා. ඒ නිසා මොකද උනේ? තෙත් වීමක් දැනෙව්වා. හෝර වීමක් දැනෙව්වා. සත් වීමක් දැනෙව්වා. සැලෙන බව දැනෙව්වා හුලඟින්. සතර කොටස ඇවිදිලා ගන්න වීමක් ධනවල වීදනා වේදනා කිව්ව එතන ඒකයි. අන්න ඒකෙන් සකස් කරපු දේ තමයි ඊතන හාවෙන් දවසකින් ඕජස නිර්මාණය කරපු එක. අන්න වේදනාපත්‍ය තණ්හා කියන එක ගහට ඉදිච්ච හැටි. ඊට පස්සේ මොකද වෙන්නේ? පස්සපත්‍ය වේදනා ස්පර්ශ උනේ නැත්නම් ওই වීම ධනවල විදිහක් නැහැ. මොනවද ස්පර්ශ වෙන්නේ? පෝර පෝර හැටියට පැත්තක තිබුණා නම් ජලයේ ජලයේ හැටියට පැත්තක තිබුණා මුලට ස්පර්ශ උනේ නැත්නම් එකක් අතු වෙන්න විදිහක් නැහැ. එහෙනම් මොකද සිද්ධ වෙන්නේ? මුල කරා ජලයේ පෝර උෂ්ණ ආදී සියලු දේ හුලඟ මේ ඇදලා ආවනම් අන්න එකෙන් තමයි ස්පර්ශ වීම දැනවන්න හේතුනේ ස්පර්ශය වුණා. ස්පර්ශ වුණාට පස්සේ ගහටේ ටික ස්පර්ශ වුණාම තමයි ඔය වීම ධනවල හිටන් සතර ධාතු එක කරලා හිටන් ඕජස හැදුවේ. අන්න වේදනාපත්‍ය තණ්හා කියනක හැදෙනකොට ස්පර්ශපත්‍ය වේදනා කියන සිද්ධාන්තේ. එහෙනම් ලෝකෙම පරිසම් උපන්නයි කියන ඔය හේතුව උද. එහෙනම් ස්පර්ශ වුණේ කොහොමද? කලායතන පත්‍ය පස්සෝ එක එක කලායතන කියන්නේ එකින් එක තියෙන ආයතන 6. එහෙනම් මොකද වෙන්නේ? ගහක තියෙනවා සියලුම වස්තු. පෙනීමට ගෝචර වෙන දේ තියෙනවා. ශ්‍රවණයට ගෝචර වෙන දේ තියෙනවා. ගඳ සුවඳට ගෝචර වෙන දේ තියෙනවා. රසයට ගෝචර වෙන දේ තියෙනවා. ස්පර්ශයට ගෝචර වෙන දේ තියෙනවා. ඔය සියල්ලෙම ඔය ගහ තුලක් තියෙනවා. හැබැයි ගහ සතෙක් නෙමෙයි. ඒවා තමයි බාහිර ආයතන. අන්න බාහිර ආයතන වශයෙන් හටගත්ත හයට අවශ්‍ය කරන්න ආව දේ තමයි ওই ස්පර්ශයට අවශ්‍ය කරන දේවල් සකස් වුනේ. ඊට අවශ්‍ය කරන්න ආව ස්ථානයේද ඒ ගතේ මූල ධර්මයේ හකස් වෙලා තිබුණේ නැත්නම් ඒව ඇදලා ගන්න තැනක් නැහැ. මුල් සකස් වෙලා තිබුණේ නැත්නම් ඒ කියන ඕජස ඇදලා ගන්න අර සාර දේවල් ඇදලා ගන්න ස්පර්ශ වෙන්න විදියක් නැහැ. ඒක ඒව ආයතන වශයෙන් පිළිතිය නිසා තමයි ඒවට අවශ්‍ය කරන ස්පර්ශය ලැබුණාම ওই ටික සිද්ධ වුනේ. එහෙනම් නාම රූප කියන්නේ මොනවද? අන්න අවශ්‍ය කරන නම්්‍යතාවයට අනුකූලව හැඩතලයක් සකස් වෙලා තියෙනවා. වැදගත්ම තැනක්. ඔන්න ඔතන තමයි ශක්තිය සකස් වෙලා ඉන්නේ. නම්්‍යතාවය මොකද්ද? ඔතන කොන්නේ පිළි මනෝ පුබ්බංගම ධම්මා මේ සියල්ලම මනස පූර්වාංගමයි. මනසෙන් කරපු වැඩක් තියෙනවා මොකද්ද? ලෝක தත්ත්වයට මට මෙහෙම දෙයක් තිබුණා නම් මෙහෙම ලෝකයක් තිබුණා නම් පෙර තිබුණාව පුරුද්ද අනුව මතකයන් අනුව ලෝක தත්ත්වය මානසික වශයෙන් ගොඩනගෙනවා මතුමතු පංචකාම ආසාදින මානසිකත්වේ. ඔන්න ඔතන තමයි තියෙන්නේ මම කියලා විඳින්න මගේ කියලා විඳින්න මම කියන්නේ අසකන දිවනාසේ ශාරීරියේ ඕනේ මගේ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඕනේ. ওই දෙපැත්තම මානසිකත්වයෙන් දෙපැත්තම බලාපොරොත්තු වෙච්ච නිසා අන්න බලාපොරොත්තු ශක්තිය මතු කරලා දුන්නා. මෙන්න මේක තමයි නම්මිතාවේ මතු කිරීමේ මුල වුණේ. මෙන්න මෙතෙන් මතකලා දුන්නේ දෙපැත්තෙන් නම් අන්නේ ශක්තිය දෙපැත්ත ක්‍රියාත්මක කරලා බාහිර ලෝකයට ඊට අවශ්‍ය වන්නා උදේ අභ්‍යන්තර ලෝක වශයෙන් ඇසකර දිවනාසී ශාරීරිය මාත ආරම්භ කරලා දුන්නා. මෙන්න සලායතන සකස් කරලා දෙනකොට අභ්‍යන්තර සහ බාහිර සලායතන සකස් කරපු නාම රූප කර්මයේ. උදෙන්ද පත්ුනේ මොකෙන්ද? විඥාන පත්‍යා නාම රූපං. අන්න විඥානය පහළ වුණා මොකද? අවිද්‍යාව සහගත නිසා තෘෂ්ණා සහගත නිසා පැවැත්ම හා බැඳිලා. පැවැත්මට අවශ්‍ය කරන කාමයන්ගෙන් හෝ රාගයන්ගෙන් බැඳුනහම මොකද වෙන්නේ? රාග කහට, ද්වේෂ කහට, මෝහ කහට හට ගන්නවා විඥාන වෙනවා. එහෙනම් චිත්ත වශයෙන් තියෙන තු විඥාන බවට කහට ගන්නුනහම අන්නේ විඥානයේ තිබිච්ච බලාපොරොත්තුව තමයි ලෝකයේ හොඳ දේවල් නරක දේවල් ගොඩනැගෙන්නටත් ඒවා භුක්තියට ගැලපෙන්නා වූ අනුකූල කයක් ගොඩනැගෙන්නටත් හේතු වෙච්ච ක්‍රමී. අන්නේ නා විඥාන හටගත්තේ මොකෙන්ද? සංකාර පත්‍ය විඥාන. අන්න අපි ක්‍රම ක්‍රමයෙන් මනෝ පුබ්බංගම කිව්වා වූ මනසට ඇවිදලා ගියා ලෝකයේ බෙදුනේ දෙවිදියේ බෙදුනේ ඔය විදිහටයි. නාම රූප කියන තැන අතු බෙදුනා වගේ දෙපැත්තට බෙදුනා. බාහිර නාම රූප සහ අභ්‍යන්තර නාම රූප කියලා. අභ්‍යන්තර නාම රූප වශයෙන් බෙදුන කොටස ඇසකන දිවනාසී ශාරීරියේ මන ඇති කළා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශින බාහිර නාම රූප කොටස බෙදිලා ඒ පැත්තෙ හින් ඇති කළා. අන්න ඇති කරන්න මුළුනේ මොකද? විඥානයේ නැවති කඳ. එතෙන්ද හකසුනේ මොකෙන්ද? සංඛාරය නැවති පෝරෙන් ආරම්භ කරලා දුන්නා. ඒකට හේතුනේ මොකද්ද? අවිද්‍යාව නැවති නොදැනීමේ ලෝකේ පැවැත්ම හොඳයි කියන නිගමනේ. එහෙනම් මෙන්න මේ විදිහට ලෝකේ පැවැත්මේ පරිච්ඡසමුපාදයේ ගහකට මුල් කරලා පෙන්වන්නේ ගහක් පරිච්ඡසමුපාදව හටගන්න හැටි. එහෙනම් ඔය ක්‍රමයේදී මොකද වෙන්නේ? ඕකේ ලෝකේ තියෙන සියලුම ද්‍රව්‍ය වස්තු ඔය පරිච්ඡසමුපාද ක්‍රමයෙන් දැනගත්තාට පස්සේ අපි දැක ගන්නවා ලෝකේ සකස් වෙන්නේ කොහොමද? පරිච්ඡසමුපාද ධර්මයට අනුකූලව ලෝකේ පහළ වෙන ආකාරය තේරුම් අරගන්නවා. මේ ආකාරයෙන් තේරුම් අරගත්තම අපිට පුළුවන්කම ලැබෙනවා සත්‍ය වශයෙන් මේ ලෝකය කියන්නේ මේකයි, ලෝකේ හටගන්නේ මෙහෙමයි, ලෝක නිරෝධය මේකයි, ලෝක නිරෝධයට අවශ්‍ය මාර්ගය නම් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දැකියන විට මේ ඇත්ත දකින්න ඕනේ. එහෙනම් මේ ලෝකේ කවුරුවත් හදපු එකක් නෙමෙයි, ඊශ්වරවාදයක් නෙමෙයි, ඒ වගේම දේවවාදයට දාන්න පුළුවන් දෙයක් නෙමෙයි, හේතුඵල වාදයෙන් මේ ලෝක සත්‍යව තම තමන් විසින් ගෙනාවා වූ මාර්ගය තුළින් ගොඩනගපු එකක් නිසා අපිට දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඔය තුළින් සත්‍ය ධර්මතාවයේ තේරුම් ගන්න ක්‍රමයක් එදෙනවා. එනිසා අපි දැක ගන්න ඕනේ අවිප්‍රමේයට මේ ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් පහළ වෙන හැටි, මම කියන මගේ කියන දේවල් පහළ වෙන හැටි, ලෝකයේ පැවැත්මට ඇති දේවල් අපිට කරදර ඇති වෙන දේවල් කරදර ඇති වෙන පහළ වෙන හැටි, ඒ වගේම යහපත ගෙන දෙන දේවල් සුගතියයි කියලා පහළ වෙන හැටි, මේ කියන සෑම දෙයක්ම අපි ව්‍යාකාරයෙන් තේරුම් අරගන්න ඕනේ. මේන අපි දැනගන්නවා අපි පව් කරපුවාම අපිට උපදින්න අපායම වන්න කෙනෙක් නැහැ. එහෙනම් කවුද ඒක මැව්වේ? ඉබේ හැදුනද? නෑ, ඔන්න ඔය ධර්මතාවයට අනුව තමයි අනුකූල බාහිර පරිසරය හැදුනේ. අපි පින් කරලා සුගතියට ගියා, ස්වර්ගයට ගියා කිව්වොත් සියලු සම්පත්තියෙන් පිට ස්වර්ගයේ කවුද මැව්වේ? නෑ, කොහොමද හැදුනේ? ස්වභාවයෙන් හැදුනද? නිකන් හැදුනද? නෑ, ඔය ධර්මතාවයට අනුව බාහිර පරිසරය හැදීමෙන් තමයි අනුකූල පරිසරය හැදිලා ඒ සම්පත්තිය ගෙන දෙන්න හේතුකාරය ඉදිරිය බාහිර පරිසරය ඉපදෙන්නේ. මෙන්න මේ ආකාරයෙන් තමයි ලෝකය පහළ වෙන්නේ. ඒ වගේම ලෝකේ සත්‍යය ඒ තැන සැරිසරන්න ඒ තැනට ගති රක්ෂණ අනුව වීටි දෙන්න අනුව ගිහ උපදින්නේ. ඔන්න ඔය ක්‍රමයටයි ඔය ක්‍රමෙන් දැනගන්න ඕනේ පටිච්ච සම්පන්නව මේ ලෝක ප්‍රයත්න යන හැටි. එනිසා ඔය ආකාරයෙන් තේරුම් ගත්තාම මේ පැවැත්ම පිළිබඳ තිබෙන සැක දුරු වෙනවා. දිනෙන් දින සිහි කළා බලන්න ඕනේ. හරියට බැලුවහම මුළු ලෝකයම සංකතයි පටිච්ච සම්පන්නයි කියන ඔය ක්‍රමයටයි ඔය ක්‍රමයේ තුලින් ධර්ම න්‍යාය තේරුම් ගත්තාම මහා විද්‍යාව පහළ වෙන්න පටන් ගන්නවා. විද්‍යා ඥානය පහළ වෙනවා. අන්නේ තුලින් දැනගන්නවා මෙබඳු වන්නා ලෝකේ පැවැත්ම මෙහෙම නම් මේක නවතින්න තියෙන්නේ මොකද්ද? පැවැත්මට හේතු වුණා වූ අවිද්‍යාව තොන්නා වැඩ පිළිල නවත්තපුවාම මුල කැපුලා ගියා. අවිද්‍යාවේ මුල කැපුණා නම් පටිච්ච සමුප්පාද චක්‍රයේ ක්‍රියාවලියම නිරෝධයි. එහෙනම් එතනින් එහාට දුක් විඳින්නේ පහළ වෙන්නේ විදියක් නැහැ. දුක් විඳින ලෝකයක් හා සම්බන්ධ විදියක් නැහැ. දුකට හේතු වෙන යම් පරිසරයක් තිබුණාද පැවැත්මක් තිබුණාද ඒ කියලා උදාන දුකින් නිදහස් වුණා මිසක් තව අමුතු දෙයක් ලැබුණේ නැහැ. විඳින්නේ දුක, විඳින්නේ දුකේ නිදහස් වීම යථාර්ථයේ දැක්කා නම් එතෙන්දි දකින්නවා දුකත් විඳා දුකෙන් නිදහස් වුණා. එනම් පැවැත්ම තිබුණේ මොකද්ද? සත්වයේ පුද්ගලයේ විඳගෙන ආපු කෙනෙක් නැහැ. ඒකත් ඒ ආකාරයෙන් ධර්ම චක්‍රයට අනුකූල හැදිච්ච දෙයක් නිසා ක්‍රියාවලිය නතරෙන්නට විද්‍යාමානච්ච සත්වයක් ඉවරයි, විද්‍යාමානච්ච දුකක් ඉවරයි සියල්ල නිදහස්. මෙන්න මේ ආකාරයෙන් ධර්මයේ දැකදාට නිවන් අවබෝධ කර ගැනීමට විද්‍යානුකූල ධර්මයේ දකින්න පුළුවන් යලි යලි තව ආකාරයෙන් විග්‍රහ කරලා තේරුම් අරගෙන මේ ධර්ම අවබෝධය ලබා ගන්න උත්සාහ කරන්නට සෑම දිනකට නිවන් සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා.